ඊළඟට කරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්තුමා, ඔබතුමාට විනාඩි 23ක කාලයක් තියෙනවා.
කරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විසින් අභියෝග රාශියක් මැද ඉදිරිපත් කරන්නට යෙදුන 20-23 අයවැය විවාදයට සම්බන්ධ වෙමින් ආරක්ෂක වෑශීර්ෂයේ යටතේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විදිහට කතා කරන්නට ලැබීම වාග්යක්, වාසනාවක්, ඒ වගේම ගෞරවයක්. කොන්ද තියෙන, හයිය තියෙන, ලෝකයේ පිළිබඳව අවබෝධයක් තියෙන, දේශපාලනය තේරෙන, තීන්දු ගන්න පුළුවන්, ඒ වගේම තීන්දු ගන්න බය නැති, පැකිලෙන්නේ නැති ජනාධිපතිවරයෙක් යටතේ, ආරක්ෂක අමාත්‍යවරයෙක් යටතේ රාජ්‍ය අමාත්‍යවරයා විදිහට වැඩ කරන්න ලැබීමත් වාසනාවක්, ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ප්‍රථම කාරණාව විදිහට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විදිහටත් අපිට ප්‍රථමයෙන්ම යුතුකමක් ඉෂ්ට කරන්න තියෙනවා. රට වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, රටේ නිදහස වෙනුවෙන් අන්තවාදයට එරෙහිව, ත්‍රස්තවාදයට එරෙහිව, බෙදුම්වාදයට එරෙහිව, ඒ වගේම ෆැසිස්ට්වාදයට එරෙහිව ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරපු විරෝධාර රණවිරුවන් සියලු දෙනාම මේ වෙලාවේ අපි බොහොම ආදරයෙන්, ගෞරවයෙන් සමරනවා, උත්තමාචාර කරනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ ජන සමාජය, අපේ සංස්කෘතිය ලෝකේ වෙනත් රටවලට වැඩිය ටිකක් වෙනස්. අපේ අම්මලා තාත්තලා දරුවෝ හදන්නේ අසීමිත ආදරයක්, සෙනෙහසක් දීලා. සමහර වෙලාවට ගෙදර ළඟ තියෙන කඩේටවත් අපේ දරුවෙක් අපි යවන්නේ නැහැ. මෙච්චර දියුණු තාක්ෂණයක් තියෙන ලෝකේ හඳට යන යුගයක, ඒ වගේම හඳ ජයග්‍රහණය කරපු, අභ්‍යවකාශය ජයග්‍රහණය කරපු යුගයක තාම ලේ කිරට හරවන යන්ත්‍රයක් හොයාගන්න බැරි වෙලා තියෙනවා. ලේ කිරට හැරෙන ෆෝමියුලා එක හොයාගන්න බැරි වෙලා තියෙනවා. අම්මා කෙනෙක් දරුවෙකුට දක්වන අසීමිත ආදරයේ, සෙනෙහසේ ප්‍රතිඵලයක් හැටියට රේ ලේ කිරට හැරෙනවා කියලා අපි විශ්වාස කරනවා, අපි කල්පනා කරනවා. එවැනි අසීමිත ආදරයක්, සෙනෙහසක් දක්වලා මේ ලෝකෙට බිහි කරපු දරුවා, අපේ අම්මලා අපේ ත්‍රිවිධ හමුදාවට බරපතල වෙලාවක හමුදාවට දුන්නා. රට වෙනුවෙන්, රට ගැන තියෙන හැඟීම නිසා සමහර අම්මලා ඒ දරුවෝ ආපහු නැවත කවදාක්වත් දකින්න ලැබුණේ නැහැ. සමහර දරුවෝ ආපහු ගෙදරාවේ පෙට්ටියේ සීල් කරලා, ඒක බොහොම බරපතල කාරණාවක්, ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. අතිශය සංවේදී කාරණාවක්. අපි රණවිරුවන්ට වගේම ඒ රණවිරුවන් මේ ලෝකෙට බිහි කරපු දෙමව්පියන්ටත්, ඒ රණවිරුවන් අහිමි වුණු සහකාර සහකාරියන්ටත්, දරුවන්ටත් අපේ උත්තමාචාරය, අපේ ගෞරවය මේ අවස්ථාවේදී පුද කරනවා. අපි ඔවුන්ව කවදාක්වත් අමතක කරන්නේ නැති බව නැවතත් මතක් කරනවා. අවාසනාවකට අපේ සමහරක් හැසිරෙන්නේ මැරිලා ඉපදිච්ච මිනිස්සු වගේ. වැඩේ කරගත්තට පස්සේ, යුද්ධේ ඉවර කරාට පස්සේ, කොල්ලෝ මැරුණට පස්සේ, කොල්ලෝ ආබාධිත වුණාට පස්සේ, යුද්ධ වෙලාවේ රණවිරුවා වුණ සොල්දාදුවා දැන් අටපාස් ආමිකාරයා වෙලා තියෙනවා. මේක මේ රටේ හැටි, ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. හැබැයි එහෙම හිතන අයට අපි එක දෙයක් මතක් කරන්න ඕනේ. ත්‍රිවිධ හමුදාව කියන්නේ ප්‍රායෝගික මිනිස්සු හදන තැනක්, විනය හදන තැනක්, විනය රකින්න තැනක්, හික්මීම හදන තැනක්, පෞරුෂය හදන තැනක්, නායකයන් බිහි කරන තැනක්. කාඩ්බෝඩ් වීරයෝ මූණ ඉස්සරහට ඇවිල්ලා මූණට කෙල ගහද්දි නිවාඩුවට ගෙදරට වරෙන් ගමේදී බලාගමු කියද්දි හමුදාකාරයන්ගේ ගෙවල් වලට ගිහින් ගහපන් කියද්දි වෛද්‍යවරුන්ට හමුදාවේ උන්ගේ දරුවන්ට බෙහෙත් දෙන්න එපා කියද්දි ගුරුවරුන්ට දරුවන්ට උගන්වන්න එපා කියද්දි ස්වංක්‍රීය ගිනි අවියක් අතේ තියාගෙන ඒ හැමදේම ඉවසුවේ හමුදා නිලධාරියාගේ තියෙන විනය නිසා පෞරුෂය නිසා හික්මීම නිසා ප්‍රායෝගිකත්වය නිසා කියලා අපි මේ සභාවට රටට මතක් කරන්න ඕනේ. නැතුව බය නිසා නෙමෙයි කියන එකත් අපි මතක් කරන්න ඕනේ. අපේ ගමේ කතාවක් තියෙනවා ගොයන් කරලා නැවෙන්නේ බයට නෙවෙයි කියලා. මෙන්න මේ කාරණාව අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපේ සෑම අධිකාරලත් හමුදා නිලධාරියෙකුටම උපාධියක් පුහුණු පාඨමාලාවක් විදේශ පුහුණුවක් අවම සේවා කාලය තුලදී පුහුණු පාඨමාලා 15ක් 20ක් අනිවාර්යෙන්ම තියෙනවා. ඒක අපි මතක් කරන්න ඕනි. හමුදා නිලධාරියෙකුට හමුදාව ඇතුලේ නායකත්වය, පෞරුෂය, විනය, භාෂාව ප්‍රගුණ කරලා ඇති වටිනාමය හමුදාවක් කියන එක අපි මතක් කරන්න ඕනි. මෙවැනි තත්ත්වයක් රාජ්‍ය සේවයේ වෙනත් කිසිම තැනක තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. සමහරු හිතනවා, කල්පනා කරනවා හමුදාව තීන්දු ගන්න ඕනේ Facebook එකේ දාන post එකකින් කියලා. සමහරු TikTok එකේ දාන video message එකකින් හමුදාව තීන්දු ගන්න ඕනේ කියලා සමහරු කල්පනා කරනවා. නමුත් මම දැක්කාද විපක්ෂ නායකතුමත් මේ පැත්තේ නිලධාරින්ගේ කුටිය දිහා බලාගෙන ඇඟිල්ල දික් කරලා කියනවා මේ එක එක නායකයන්ගේ ගුණ්ඩු කාලා හවුෙන්න එපා කියලා. මම හිතන්නේ ඒක එතුමා මේ පැත්තට කරපු තර්ජනයක් කියලායි මම කල්පනා කරන්නේ. ඒත් අපි මේක තේරුම් ගන්න ඕනේ. ලෝකේ දියුණු, වැදගත්, ව්‍යස්ථාපිත, යුක්තිගරුක කිසිම හමුදාවක් එක එකට ඕනි විදිහට වැඩ කරන්නේ නැහැ. හමුදාවේ නියෝග දෙන, අණ දෙන විදිහක් තියෙනවා, ක්‍රමයක් තියෙනවා, chain of command එකක් තියෙනවා. ඔවුන්ගේ ඉහළ නිලධාරියා දෙන අණ නියෝග, සේනාධිනායකයා දෙන අණ නියෝග තමයි හමුදාව ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ. කවුරු මේ රටේ ජනාධිපති වුණත්, සේනාධි නායකයා වුණත් අපි මේ තත්වය හැම විටම අපේ රටේ ආරක්ෂා කරගන්න ඕනි. එහෙම නොවෙන්න මේ රට විනාශ වෙනවා. ඒක අපිට වළක්වන්න පුළුවන් කියලා හිතන්න එපා. ඒ වගේම අපේ රට ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදයට උරුමකම් කියනවා. මෑත කාලීනව ප්‍රජාතන්ත්‍රවාදයටත් ව්‍යවස්ථාවටත් බරපතල අභියෝග එල්ල වුණා. නායකයෙක් නැති, අරමුණක් නැති, ඉලක්කයක් නැති පිරිස් ආණ්ඩුවටයි විපක්ෂයටයි දෙකටම ගැහුවා. ආණ්ඩුවේ මන්ත්‍රී කෙනෙක් අමු අමුවේ මහපාරේ මරලා දැම්මා. විපක්ෂ නායකතුමාට දුවනකම් ගැහුවා. මට කලින් කතා කරපු එරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා තව පොඩ්ඩෙන් හුසේන් බෝල්ට්ගේ රෙකෝඩ් එකත් එදා කඩනවා. රාජිත සේනාරත්න ඇමතිතුමාට ගැහුවා. විපක්ෂයේ කුමාර වෙල්ගම ඇමතිතුමාට පහර දීලා එතුමා වාහනේ ඉද්දි වාහනෙට ගිනි තිබ්බා. එතුමාගේ ජීවිතේ බේරගත්තේ 99. එතුමා ICU එකේ දින ගණනාවක් හිටියා. ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහට පහර දුන්නා. හූ තිබ්බා. ඊට පස්සේ විපක්ෂ නායකතුමා සංවිධානය කරපු රැස්වීමෙම එතුමාටත් හූ තියලා එතුමාවත් ඇලෙව්වා. කාන්තාවන්ගේ ඇඳුම් ගැලෙව්වා. පිරිමින්ගේ ඇඳුම් ගැලෙව්වා. වාහන ගිනි තිබ්බා, ගෙවල් ගිනි තිබ්බා. ආණ්ඩුවේ දේපොළ විනාශ කරා. පොලිසියටත් ගැහුවා. ඔබ තමුන් නාන්සලට මතක ඇති ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලිගහ මන්දිරය අල්ලාගෙන ඒ දේපල විනාශ කළපු ආකාරය. ඊට පස්සේ ආවා පාර්ලිමේන්තුවට ගහන්න. ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රධාන ලක්ෂණය පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන ලක්ෂණය. ඊට පස්සේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුව අල්ලගන්න ගිනි තියන්න උත්සාහ කරා. අපි මේ වෙලාවේ මේ පාර්ලිමේන්තුවේ ඇතුළේ ඉන්න 225ම එකතු වෙලා ස්තුති කරන්න ඕනේ. පාර්ලිමේන්තුවයි ප්‍රජාතන්ත්‍රවාදයයි ආරක්ෂා කරලා දුන්නේ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව කියන එක අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. අපේ උත්තමාචාර්ය ඒ නිලදරුවන්ට අපි මේ අවස්ථාවේදී හුද කරන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, නීති ආධිපත්‍ය ජාතික ආරක්ෂාව නැති කිසිම රටක් දියුණු වෙයි කියලා හිතන්න එපා. මේ සාධක දෙක ඉතාම වැදගත්. ජනාධිපතිතුමා අයවැය ඉදිරිපත් කරද්දී ජාතික ආරක්ෂාවට මුල් තැනක් දීලා තියෙනවා. අපි ත්‍රස්තවාදය, අන්තවාදය, බෙදුම්වාදය, ෆැසිස්ට්වාදය පරාජය කළ බව ඇත්ත. යුද්ධයක් දැන් නැති බවත් ඇත්ත. නමුත් මේ මතවාදයන්, අන්තවාදී මතවාදය, බෙදුම්වාදී මතවාදය, මේ අයිඩියොලොජි එක රට තුල සහ රටේ පිටත සමහර තැන්වල තිබෙන බව අපි හැමෝම අවබෝධ කරගන්න ඕනි. යුද්ධයක් තිබුණත් නැතත් රටේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන්න ඕනි. මේ තර්ජනයන්ගෙන් රට නිර්පදිතව තබා ගන්න අපි ප්‍රමුඛත්වය, මූලිකත්වය දෙන්න ඕනේ. යුද්ධයක් නැහැ කියලා කඩේ වහලා නිකන් ඉන්න අපිට පුළුවන්කමක් තියනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ජනාධිපතිතුමා අයවැය ඉදිරිපත් කිරීමත් සමගම පාර්ලිමේන්තුවෙන් පිටත විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රධාන මාතෘකාව උනේ ආරක්ෂක අමාත්‍යංශයට වෙන් කරපු මුදල. සමහරු කිව්වා ආරක්ෂක අමාත්‍යංශයට මුදල් වෙන් කරලා තියෙන්නේ මර්ධණයට කියලා. මම හිතන්නේ මේ ප්‍රකාශ කරේ ගොඩක් අනවබෝධය නිසා. ආරක්ෂක අමාත්‍යංශයේ වැෑශීර්ෂයේ වෙන් කරලා තියෙන්නේ ත්‍රිවිධ හමුදාව සඳහා පමණක් නොවේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ආරක්ෂක වැෑශීර්ෂයේ යටතේ ආයතන 26ක් ත්‍රිවිධ හමුදාව ඇතුළත්ව තියෙනවා. මේක අවබෝධ කරගන්න කියලා මම සීලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, ජාතික ආරක්ෂක විද්‍යායතනය, ජාතික ශිෂ්‍ය බට බලකාය වැනි ජාතික මට්ටමේ අධ්‍යාපන ආයතන වලට මේ අයවැය වැෑශීර්ෂයේ යටතේ විශාල මුදලක් වෙන් කරලා තියෙනවා කියන එක අපි මතක් කරන්න ඕනේ. ආපදා කළමනා කරන මධ්‍යස්ථානය, ආපදා සහන සේවා මධ්‍යස්ථානය වැනි ආපදා කළමනාකරණයට සහ ආපදා සහන සේවා සඳහා සහය වන ආයතනවලට විශාල මුදලක් මේ අයවැය වෙන් කරලා තියෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය NBRO වැනි විද්‍යාත්මක පර්යේෂණ ආයතනවලට විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. බහුකාර්ය කාර්යසාධක බලකාය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වැනි සමස්ත රාජ්‍ය සේවයටම මානව සම්පත් සපයන ආයතනවලට මුදල් වෙන් කරලා තියෙනවා. මර්ධනය කියලා මඩ ගැහුවට මේ මුදල් සත්‍ය වශයෙන්ම වෙන් කරලා තියෙන්නේ ආරක්ෂාවට, අධ්‍යාපනයට, පර්යේෂණවලට, ඒ වගේම ආපදාවකදී මුහුණ දෙන්න කියන එක අපි නැවත මතක් කරන්න ඕනේ. ආරක්ෂක අමාත්‍යංශයට වෙන් කරලා ඇති රුපියල් බිලියන 410 188ක් බිලියන 360ක් පුනරාවර්තන වියදම් සඳහා අපිට වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ප්‍රාග්ධන වියදම් සඳහා සම්පූර්ණ වැෑශීර්ෂයෙන් වෙන් කරලා තියෙන්නේ බිලියන 50.12ක් පමණයි. නවීන හමුදාවක්, නවීන ගුවන් හමුදාවක්, නවීන නාවික හමුදාවක් සඳහා මේ මුදල කොහෙත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නමුත් මේ වෙලාවේ රටේ ආර්ථික තත්ත්වය අවබෝධ කරගෙන අපි කටයුතු කරන බව මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඒ එක්කම අද පාර්ලිමේන්තුවෙත් හිටපු ජනාධිපතිතුමත් මට පෙර කතා කරපු මන්ත්‍රීවරු කිහිප දෙනෙකුත් හමුදාවේ තත්වය හමුදා පිරිස් බලය අඩු කරන්න කියලා විවිධ අදහස් මත පළ කරා. ඩවුන් සයිස් කරන්න ඕනේ කියලා කිව්වා. හමුදාවක් ආවට ගියාට අපිට ඩවුන් සයිස් කරන්න එක එක අයට ඕනි විදිහට එහෙම කරන්න පුළුවන් තත්වයක් නෑ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. අපි මොන දේ කරත් ඒක ක්‍රමානුකූලව විද්‍යානුකූලව රටට ගැළපෙන විදිහට කරන්න ඕනේ. අතිගරු ජනාධිපතිතුමා ඩිෆෙන්ස් 2030 වැඩපිළිවෙල යටතේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් වෘත්තිමය නිපුණතාවෙන් යුත් කමිටුවක් මගින් හමුදාව රටට ගැළපෙන ආකාරයට වෙනස් කරන්න වර්තමාන මෙන්ම අනාගත අභියෝග තර්ජනවලට ගැළපෙන ආකාරයට අපේ ත්‍රිවිධ හමුදාව සකස් කර ගැනීමට. It's not downsize. We don't want to downsize the military. We want to make it the right size. කියන එක අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඒක ක්‍රමානුකූලව කරන්න අවශ්‍ය දෙයක්. ඒක ආවට ගියාට අපිට කරන්න පුළුවන් කමක් නැහැ. දැනට ආරක්ෂක අමාත්‍යංශය අරන් තියෙන වැදගත් තීරණ කීපයක් සම්බන්ධයෙන් සභාව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. නොවැම්බර් 15 වෙනිදා සිට දෙසැම්බර් 31 වෙනිදා දක්වා ආරක්ෂක අමාත්‍යංශය නීතියානුකූල නොවන ආකාරයෙන් සේවය හැරගිය සෙබළුන් නිලධාරීන්ට පොදු සමාකාලයක් ලබලා දීලා තියෙනවා. ප්‍රථම වතාවට නීතියානුකූල නොවන ආකාරයට ඉවත් වීමකින් තොරව රට හැරගිය පිරිසටද මේ සමාකාලය ලබලා දීලා තියෙනවා. ඒ පුද්ගලයන්ට රටට එන්න බැරි වුණාට එයාගේ ළඟම ඥාතීන්ට ඇවිල්ලා මේ සමාකාලය ලබා ගන්න හැකියාව ලබා ගන්න පුළුවන්. මේ අනුව ඊයේ දින විට ත්‍රිවිධ හමුදාවේ නීතියානුකූල නොවන ආකාරයට හැරගිය 10,353ක් රපෝට්තු කර තිබෙන බවත් මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. අපි මොවුන්ට අවස්ථාව ලබලා දෙනවා බාධාවකින් ගැටලුවකින් තොරව වෘත්තීය හැකියාව යොදා ගනිමින් දේශීය හෝ විදේශ රැකියාවක නිරත වෙන්න. ඒ වගේම ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාම ලැබූ සහ තුවාල ලැබූ වෛද්‍ය ප්‍රතිකාර මත ඉවත් වී සිටින සියලුම පුද්ගලයන්ගේ සුබ සාධනය සඳහා War Veterans Division එකක් ස්ථාපිත කරන්න රජයේ ආරක්ෂක අමාත්‍යංශය සැලසුම් කරලා තියෙනවා. හමුදාව හැරගියාට පසුව ඔවුන්ගේ සුබ සාධනය මානසික සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු කරන්න මේ මගින් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පුපුරන ද්‍රව්‍යවල මෑත කාලිනම තිබෙන හිඟය මගවහරවා ගැනීමට ආරක්ෂක අමාත්‍යංශය කටයුතු කරන බව මතක් කරන්න ඕනේ. පෞද්ගලික අංශයේද සහයෝගය ඇතිව ඉතාම ඉක්මනින් මෙම කටයුත්ත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ගරු කථානායකතුමනි, අපේ ත්‍රිවිධ හමුදාව එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා 2021 දී ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 478 යොදා තිබෙන අතර ලෙබනනය, මාලි රාජ්‍ය සහ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ යන රටවල සාමසාධක මෙහෙයුම් කටයුතු සඳහා යොදවා තිබෙන බව තිබෙන අතර අපි 2021 වසරේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 24කට වඩා වැඩි මුදලක් අපට උපයා ගැනීමට හැකි වී තිබෙන බව මතක් කරන්න ඕන. ඒ වගේම 2022 වසරේ ජූනි 30 වන විට ලෙබනනය, දකුණු සූඩානය, මාලි සහ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාමසාධක මෙහෙයුම් සඳහා හමුදා සාමාජිකයන් 544ක් යොදා තිබෙන අතර ඉදිරියටත් සාමසාධක හමුදා සඳහා ත්‍රිවිධ හමුදාව යෙදවීමට බලාපොරොත්තු වෙන බව මතක් කරන්න ඕනේ. රටේ අපි දැනට මුහුණ දෙන ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් මත්තුව දුර. මේක උතුරටත් එකයි දකුණටත් එකයි ගරු මන්ත්‍රීතුමනි. මේක අනවශ්‍ය විදිහට මේකේ චෝදනා කරන්න එපා. ඒක අසාධාරණයි. මම දැක්කා සමහර වෙලාවට ත්‍රිවිධ හමුදාව උතුරේ මේ මද්‍රව්‍ය ව්‍යාපාරය කරනවා කියලා සමහර මන්ත්‍රීවරු ප්‍රකාශ කරා. ඒක වැරදි. ඒක කරුණාකරලා ඒ අසාධාරණي අපේ ත්‍රිවිධ හමුදාවට කරන්න එපා. අපිට ඉන්නේ බොහොම ගෞරවනීය ත්‍රිවිධ හමුදාවක්. මේ ප්‍රශ්නේ දකුණටත් පොදුයි. නිසා ජනාධිපතිතුමාගේ අවධානය මේ සඳහා විශේෂයෙන් යොමු වෙලා තිබෙනවා. බුද්ධ්‍යංශ, ජාතික බුද්ධ්‍යංශ හා විදේශ බුද්ධ්‍යංශ සමග එක්ව ගැඹුරු බෝධේ ජාත්‍යන්තර මද්‍රව්‍ය ජාලයන් මගින් මෙරටට සහ කලාපීය රටවල් සඳහා බෙදා හැරීම සඳහා ප්‍රවාහනය කරනු ලබන මද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට මේ වසර තුලදී තුලදීද විශාල වශයෙන් සිදු වුණා. නමුත් මේ අභියෝගය සම්බන්ධයෙන් අප විශේෂ අවධානයක් යොමු කළව තිබෙනවා. පවතින නීති සංශෝධනය කිරීමටත් සිංගප්පූරුව වැනි රටවල් මද්‍රව්‍ය
උවදුරු
වලක්වා ගැනීම සඳහා ගෙන ඇති උපාය මාර්ගික සහ නීති පද්ධතීන් අධ්‍යයනය කිරීමනුත් මත් උවදුර මැඩ පැවැත්විය හැකි බව මාගේ හැඟීමයි. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම විශේෂයෙන් වචනයක් සඳහන් කරන්න ඕනේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ විශ්වවිද්‍යාලවලට එන්නේ මේ රටේ සාරය, රටේ හොඳම උගත්තු බුද්ධිමත්තු තමයි මේ විශ්වවිද්‍යාලවලට එන්නේ. දක්ෂයන්ගේ දක්ෂයෝ විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුල් වුණු විවිධ දේශපාලන පක්ෂ ඒ දරුවෝ විනාශ කරා. ඒ දරුවන්ගේ ඔලු කෑව අපේ භාෂාවෙන් කියනවනම් ඒ දරුවන්ට හරියට ඉගෙන ගන්න තිබ්බේ නැහැ. උපාධි ප්‍රමාද කරා, විශ්වවිද්‍යාල වැහුවා, ප්‍රජාතන්ත්‍රවාදය ගැන, පන්ති ભેදය ගැන එළියේ කතා කරන, නිදහස ගැන එළියේ පම්පෝරි ගහන කණ්ඩායම් විශ්වවිද්‍යාලයේ ඇතුළට පන්ති ભેදය ගෙනාවා. එකම හාල් මැස්ස මුළු බැච් එකක් සූප්පු කරන්න දෙනවා මේ නවක වදේ විදිහට. කරාබුවක් දාන්න බෑ, චීත්ත ගවුම අඳින්න ඕනේ දණියට පහලෙන්, ඔරලෝසුවක් දාන්න බෑ, සබත්තු දෙකක් දාන්න බෑ. මෙන්න මේ දාමරික තත්වය අපි අපේ විශ්වවිද්‍යාල වලින් තුරන් කරන්න ඕනේ කියන එකත් මතක් කරන්න ඕනේ. ඒ වගේම මේ දේශපාලන පක්ෂ දැන් පාසල් තුලටත් ඇතුල් වෙමින් තියෙන බවට අපිට තොරතුරු ලැබිලා තියෙනවා. මේක බොහොම බරපතල තත්වයක් කියන එක අපි මතක් කරන්න ඕනේ. කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් තුනකටත්, ඇඹිලිපිටියටත්, ඒ වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කයටත් මේ ශිෂ්‍ය ව්‍යාපාර ගිහිල්ලා දේශපාලන කටයුතු කරන තත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒක වහාම අපි නවත්තන්න ඕනේ. විශේෂයෙන් මේ මහජනතාවගේ රටේ අවධානය මේ සඳහා යොමු කරනවා. පාසල් දරුවන්ට ඉගෙන ගන්න දෙන්න දේශපාලනය පාසල්ට ගෙනියන්න එපා කියන එක මතක් කරන්න ඕනේ. ඒ වගේම මතක් කරන්න ඕනේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, තුෂාර ඉඳුනිල් මන්ත්‍රීතුමා ජාතික ආරක්ෂක උපදේශක සම්බන්ධයෙන් National Security Advisor පිළිබඳව දන්නැති මතයක් සඳහන් මේ සභාවේ කරා. සාමාන්‍යයෙන් සජබ දන්නැති
දේවල්
ඉස්සෙම කතා කරන්න. ඒක නිසා මම තුෂාර ඉඳුනිල් මන්ත්‍රීතුමාට ආරාධනාවක් කරනවා, හිතානෙද්දට ඇවිල්ලා මාව හම්බු වෙන්න, මම පන්තියක් තියන්නම්. National Security Advisor කියන්නේ කවුද, තියෙන සුදුසුකම් මොනවද කියලා. ඒ වගේම අපේ කපිල අතුකෝරළ මන්ත්‍රීතුමාගේ විශේෂ ඉල්ලීමක් තියෙනවා සිවිල් ආරක්ෂක බලකාය සම්බන්ධයෙන්. ඒ සම්බන්ධයෙන්ුත් අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ කතාව සභාගත කරනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු අමතුමා. ඊළඟට ගරු අතුරුලිය රත්නතේර ස්වාමීන් වහන්සේ විනාඩි 8ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස්. වීර සුමන වීරසිංහ මාධිතුමා මූලාසනට.
ඔබවහන්සේ කතාව ආරම්භ කරන්න.
ගරු සභාපතිතුමනි, අද දිනේදී මේ වෑශීර්ෂයේදී බලාපොරොත්තු වන විශේෂයෙන්ම අද ආරක්ෂක වෑශීර්ෂය යටතේ අදහස් පළ කරන්නට මා මුලින්ම කියන්නට ඕන, රටක සන්නද්ධ හමුදාව කියන්නේ ඒ රටේ පෞරුෂය, අභිමානය වගේම රටේ ආරක්ෂාව සඳහා තියෙන ආයතනයක්. එහිදී ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාව පිළිබඳව, හමුදාව පිළිබඳව විවිධ අයට විවිධ මත ඇති. නමුත් රටක විනය ඇති කිරීමේදී, රටක් එකමුතු කිරීමේදී, රටක ඒකමිතික භාවය ඇති කර ගැනීමේදී ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාව අපට ඉතා වැදගත් වෙනවා. එහිදී මම මෙහි කියන කැමති, අද අපි රට ආර්ථික වශයෙන් අතිවිශාල අර්බුදයක ගිලී තිබෙන මොහොත. අපි නිතරම මේ ආණ්ඩුවට මතක් කළා, මේ රටේ මේ ආර්ථික අර්බුදය ජය ගන්න පුළුවන් වෙන්නේ මහජනයා අවදි කිරීමෙන්, මහජනයාගේ හැඟීම් ඇති කිරීමෙන්. රජයේ අවංක බව, හොරකම් කරන්නේ නැති බව, රට ගොඩ ගැනීමට අවංක උත්සාහයක් තියෙන බව එයා පෙන්නුවොත් මේ අර්බුදයට මහජනතාව තුලින්ම පමණයි උත්තරයක් සොයාගන්න පුළුවන්. නමුත් මේ ආණ්ඩුව විශ්වාස කරන්නේ කුමන හෝ ආකාරයෙන් ණය අරගෙන ලිප ගිනි මොලවනත් එක් දිය සැලිය වගේ ඒ මුදල් ටිකෙන් ටික දවසක් කාලා ඊට පස්සේ අත පිහිදාගෙන ආපහු උඩ බලාගෙන ඉන්න ණය ගැනීමේ ණයකන්ද ඔසවා ගැනීමේ වැඩපිළිවෙලක මිසක් කිසිම වැඩපිළිවෙලක් නැති කිසිම අදහසක් නැති අන්ධ ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. ඉතින් අපි කැමති මේ ආණ්ඩුවේ සම්බන්ධයෙන් අපට මොන විවේචන තිබුණත් රටක් විදියට ආණ්ඩුවත් එක්ක ආණ්ඩුවට සහය දීලා පොදු ජාතික වැඩපිළිවෙලකට එන්න. නමුත් එහෙම සම්මුතියක් ගොඩනැගීමට කිසිම උනන්දුවක් මේ ආණ්ඩුවට නැති බව අපට පේන්න තියෙනවා. අද ජනාධිපතිතුමා ඉතා වීරාභිවාදන ප්‍රකාශන සිද්ධ කරනවා. නමුත් එතුමා කැරලි මහජනයා නැගිටින්නේ කාගේවත් පුජ්ජලික කල්ලි කණ්ඩායම ලූබනාවට නෙවෙයි. මහජනයා නැගිටින්නේ රටේ ප්‍රශ්න තිබුණොත්. රටේ ප්‍රශ්න නැතුව කිසිම කණ්ඩායමකට රටේ එහෙම අත්නොමතිකව කැරලි ඇති කරන්න පුළුවන් කමක් නැහැ. සා එතුමා ජනාධිපතිවරයා හැටියට එතුමාගේ ප්‍රධාන වගකීම තමයි රටේ මේ තියෙන ප්‍රශ්න ජයගැනීම සඳහා පොදු ජාතික වැඩපිළිවෙලක් විවෘතව ඉදිරිපත් කරන්නේ. මේ අයවෙන් ඉදිරිපත් කරපු වැඩපිළිවෙල මොකද්ද? රටේ තියෙන ඉතුරු ජාතික සම්පත් ටිකත් විකුණන කණ එක. දැන් අපි අහන්න කැමති රටේ කර්මාන්ත තිබුණා, රෙදිපිලි කර්මාන්ත තිබුණා, රසායනික කම්මල් තිබුණා. මේ විකුණලා දාලා අඩුම ගන්න මේ කර්මාන්ත විදේශීය හෝ දේශීය ව්‍යවසායකයන් යටතේ සංවර්ධනය කළාද? නෑ. මේවා කාබාසිනිය කළා, නාස්ති කළා, ජකර ටිකක් ගලවගෙන ගිහිල්ලා මුළු ජාතියම විනාශ කරන එක තමයි විශේෂයෙන්ම 77 පස්සේ දියත් කරපු අර්ථ ක්‍රමය තුල සිද්ධ වුණේ. දැන් මම කතා කරන්න යන අදවැය ශීර්ෂය යටතේ කියන්න ඕන සන්නද්ධ හමුදාවට වෙන් කරපු වැය ශීර්ෂය ගැන විවාද තියෙනවා. නමුත් අපි දන්නවා ශ්‍රී ලංකාවේ මොන යම් ක්‍රමයකින් හරි කුඩා රටක් හැටියට විශාල හමුදාවක් සිටින රටක්. මේ හමුදාව අපි රටේ ජාතික සංවර්ධනයට, රටේ විනය ඇති කිරීමට අපි කොයි තරම් දායක කරගන්නවද කියන එක අද ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. අද උදාහරණයකට ගත්තොතින් පහුගිය විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරයාට පස්සේ අලුත් කැබිනට් මණ්ඩලය යටතේ අපට පේනවා අතිවිශාල වශයෙන් පැතිරී යනවා මද්‍රව්‍ය. මම මේක වගකීතු හමුදා නිලධාරීන්ගෙන් ඇහුවම ඒ අයට තියෙන වගකීම, ඒ අය දරපු කලින් දක්වපු උද්‍යෝගය අද සම්පූර්ණයෙන්ම බිඳ වැටලා තියෙනවා. විශේෂයෙන්ම මූද හරහා එන හෙරොයින්, කේරළ ගංජා, ඒ වගේම වෙනත් විශේෂයෙන්ම අයිස් මද්‍රව්‍ය විශාල වශයෙන් පැතිරිලා අද සමහර අය කියන්නේ 50%ක් විතර දුප්පත් පාසල්, දුප්පත් ළමයින පාසල් ටිකක් තියෙනවා, සුපිරි පාසල් නෙමෙයි. ඒ හැම පාසලකම දරුණු විදියට මද්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමක් තියෙනවා. මේක ජය ගැනීම සඳහා අපිට කරන්න පුළුවන් කාර්ය කුමක්ද? විශේෂයෙන් මම කියන්න කැමති මෙහිදී මේ රට වැටී තිබෙන කාර්යයේදී යහපත් ආණ්ඩුවකට, රටට ආදරය ඇති ආණ්ඩුවකට මේ ශ්‍රී ලංකා හමුදාව විශාල ආශිර්වාදයක් බවට පත් කරගන්න පුළුවන්. අපි දන්නවා මේ රටේ විශාල කැරලිකාරී තත්ත්වයක් තිබුණා. ඒ කැරලිකාරී තත්ත්වය අවුරුදු 30ක් පැවතුනේ අපේ අමනෝඥ පාලකයන්ගේ තිබිච්ච විදේශ ප්‍රතිපත්තියේ තිබිච්ච දුර්වලකම. එක වෙලාවක ඇමරිකන් ගැති වෙනවා, තව වෙලාවක ඉන්දීන් ගැති වෙනවා. මේ හැම එකකම ප්‍රතිඵලයක් හැටියට ත්‍රස්තවාදය පුහුණු කළ ඉදිරියට ගෙනාවේ එක වෙලාවක ඉන්දියාව, තව වෙලාවක බටහිර රටවල්. මෙවැනි තත්ත්වයක් ඇති වුණේ අපේ විදේශ හා ආර්ථික ප්‍රතිපත්තිවල තිබිච්ච බරපතල තත්ත්වය නිසා. අදත් ඒ තත්ත්වය අද මේ ආණ්ඩුව අනුගමනය කරන වැරදි විදේශ ප්‍රතිපත්ති නිසා අපිට විශාල බලපෑමකට යන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මා කියන්න කැමති මේ අවස්ථාවේදී මේ බරපතල තත්ත්වයෙන් අපි ගොඩ ගැනීම සඳහා ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවට සුවිශේෂ කාර්යභාරයක් තියෙනවා. ඒ වගේම අද ජාතියේ විනය පිරිහිලා තියෙනවා. අද තරුණයන්ගේ කිසිම පෞරුෂයක් නැහැ. ජාතියක් විදියට හරිම බෙලහීන අඩි 10ක වතුර තියෙන ගඟකට පැන්නොත් ඌ මැරෙනවා. මූදේ නාන්න යන්න බෑ. පොල් ගහකට නැග ගන්න බෑ. කිසිම වීරියක් නැති, අදිෂ්ඨානයක් නැති දුර්වල ජාතියක් බවට අපේ රට පත් වෙලා තියෙනවා.
ඔබ වහන්සේට විනාඩි 2ක කාලයක් තියෙනවා.
මෙතෙන්දී ගරු සභාපතිතුමනි, මෙතෙන්දී ඉතා වැදගත් වෙනවා, තාම වැදගත් වෙනවා කුමක්ද? මුළු ජාතියම අපට 350,000ක් විතර පාසල් යන වගේම ඒ 350,000ම අපට සම්පූර්ණ හමුදා විනය ලබා දෙන්න පුළුවන්. ඒකයි තාම අපි එක වෙලාවක විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ මේ සඳහා යොමු කරා. මුළු රටටම, මුළු රටේම සියලුම පාසල්ට ඇතුළත් කරන්න වගේ අවුරුදු 18 හෝ අවුරුදු 20 හෝ අතර කාලය තුළ අපට පුළුවන් අවුරුද්දක හෝ මාසායක කාලයකට මේ මුළු ජාතියම සන්නද්ධ හමුදා පුහුණුවකට යොමු කරන්න. ඒක මේ රටට බලහත්කාරකමක් නෙවෙයි. ලෝකයේ බලගත්තු ප්‍රජාතන්ත්‍රවාදී රටවල් 28ක් මුළු රටම අවශ්‍ය ඕනම වෙලාවක හමුදාවට ගන්න පුළුවන්. කැඳෙව්වොත් අනිවාර්යෙන් හමුදාවට යන්නට ඕන. ඒ වගේ රටවල් 28ක් ලෝකේ තියෙනවා. අපි අගය කරන ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඉතාම ඉහළින් වැඩ කරන රටවල් මේ රටවල් 28 ඇතුළත අද ඇවිල්ලා තියෙනවා. ගරු සභාපතිතුමනි, එවැනි නව ආකාරයක චින්තනයක් අද අවශ්‍ය වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපි ගත්තොත් ඔස්ට්‍රියා, අර්මේනියා, ඒ වගේම අසර්බයිජාන් වගේ බෙලරුස්, මේ වගේ රටවල් විශාල, බ්‍රසීල් මේ වගේ රටවල් විශාල ප්‍රමාණයක් රටවල් 28ක්, සයිප්‍රස්, ඩෙන්මාර්ක් මේ වගේ රටවල් විශාල ප්‍රමාණයක් අද මුළු රටේම ජනතාවට සන්නද්ධ හමුදා ලබා දෙන විතරක් නෙවෙයි, කැඳවපු ඕනම අවස්ථාවක ඔවුන් බැඳලා ඉන්නවා හමුදාවට ඒ රාජ්‍යකාරී ඉෂ්ට කරන්න.
කාලය අවසානයි, කතාව
අවසන් කරනවා. ඒ නිසා මා හිතනවා ආරක්ෂක හමුදාවේ යුද ජයග්‍රහණය තමන්ගේ දේශපාලන වාසිවලට ලබා ගැනීම, රට සංවර්ධනය කිරීමට තිබිච්ච හැම අවස්ථාවක්ම පහුගිය ආණ්ඩුව අතහැරලා දැම්ම. ඒකේ ප්‍රතිඵලද අත්විඳිමින් තියෙනවා. ඒ නිසා නිර්මාණාත්මක විදිහට කල්පනා කළා අද රට වැටිච්ච මේ තත්ත්වෙන් ගොඩ ගැනීමේදී හමුදාවේ කාර්යභාරය ගැන හිතලා, ඒ හමුදාව හමුදා කඳවුරු අතු ගන්න නෙවෙයි, මිදුල් අතු ගන්න නෙවෙයි, අද සම්පූර්ණයෙන්ම ජාතික සංවර්ධනයේ කොටසක්
බවට අවසන් කරන්න.
අද පර්යේෂණවල විශේෂයෙන් මෝටර් ඉංජිනේරු සේවාව, නාවික සේවාවේ විශාල පිම්මක් අපට පණින්න පුළුවන්. ඒ සඳහා යොදා ගැනීම ඉතා අවශ්‍ය බව ප්‍රකාශ කරමින් කරු
සභාපතිතුමනි
අවසන් කරන බොහොම
ස්තුතියි. ගරු ශාන්ත බණ්ඩාර මෙතුමා, ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
සෝතේ ගරු සභාපතිතුමනි, ඉතාම කෙටි කාලයක් තියෙන්නේ. විශේෂයෙන්ම අපි දැක්කා අද උදෑසන මේ පාර්ලිමේන්තුව තුලත්, ඒ වගේම ඊයේ සහ අද විවිධ ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වලා ඊයේ ගරු ජනාධිපතිතුමා කරපු කතාව පිළිබඳව දැඩි වාග් ප්‍රහාරවල් එල්ල කරනවා. එතුමාගේ කතාව තුළ තියෙන කුමක්ද? එතුමා සම්පූර්ණ කතා කරලා කීවේ විනය ආරක්ෂා කරන්න කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් යන්න එපා කියලා. අපේ රටේ නීතියක් තියෙනවා. ඒ නීතියට පරිබාහිරව ගිහිල්ලා කරන දේවල් වලින් අවසාන ප්‍රතිඵලය මොකද්ද? දැන් පසුගිය මැයි මාසේ 9 වෙනිදා ඒ ඇතිවිච්ච සිද්ධීන් එක පැත්තකින් ජීවිත හානි වුණා, අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇතුළු, ඊළඟට ඒවට සම්බන්ධ පිරිස් සමහරට ජීවිතක්ෂයට පත් වුණා, රජයේ දේපල විශාල ප්‍රමාණයක් විනාශ කරලා දැම්මා, පෞද්ගලික දේපල මගේ නිවස ඇතුළු නිවාස 815ක් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 76 දෙනාගේ විතරක් නෙමෙයි, ප්‍රාදේශ සභා, නගර සභා සභාපතිවරුන්ගේ, ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ගේ, ඊළඟට ඒ මන්ත්‍රීවරුන්ට සහයෝගය දක්වන අයගේ හිතූ විදිහට ඒ අය ඒ ක්‍රියාදාමය අරගෙන ගියා. මේක සැලසුම් කරලා තියලා තිබෙන්නේ මන්ත්‍රීවරු, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 75 දෙනෙක් ගෙවල් වලට කොටු කරලා මරලා ගෙවල් ගිනි තියන්න. මේක තමයි ඒ අයගේ තිබිලා තියෙන සැලැස්ම. ඒක ව්‍යාර්ථ වෙලා ගියා මැයි 9 වෙනිදා ඒ අරගල භූමියන් වල ඇතිවිච්ච ඒ කලබලකාරී තත්ත්වයන් නිසා. ඒක ඉක්මන් කරන්න උනා, ඒ නිසා සැලසුම කරපු ආකාරයට කරන්න බැරි වුණා. සම්පූර්ණ ත්‍රස්තවාදී ක්‍රියාවන්. ඒ නිසා දැන් ඒ විච්ච පාඩුව දැන් කවුද ගෙවන්නේ? ඒ විච්ච හානියට වන්දි දෙන්න පුළුවන්, ඒවට වන්දි දෙන්න පුළුවන්. හැබැයි සමහර ඒවට වන්දි දෙන්න බෑ. මගේ නිවසේ පිච්චිච්ච දේවල්, ඒවා ජීවිතේ කවදාවත් ආයේ ලබා ගන්න බැරි දේවල්. මම ජාත්‍යන්තර ක්‍රීඩා තරඟ වලට ගිහිල්ලා ලබාගත් සහතික, ඒ පදක්කම් ජාතික පාසල් තරඟ වලට ගිහිල්ලා, සමස්ත ලංකා ක්‍රීඩා තරඟ වලට ගිහිල්ලා ගත්ත පදක්කම්, මගේ ශිෂ්‍යබට සහතික, ඒවා කවදාවත් අපේ දරුවෙකුටවත් පෙන්වන්න විදියක් නැති වුණා. ජාතික අපරාධයක් කළේ. ඒ නිසා ගරු ජනාධිපතිතුමා කීවේ, හොඳට සිංහලෙන් අහගන්න, ජනාධිපතිතුමා කීවේ ඒ වගේ වැරදි දේවල් කරන්න ආවොත් පොලිසිය හමුදාව යොදවනවා, අනිත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිති ආරක්ෂා කිරීම වෙනුවෙන්. ඒ අයගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කිරීමේ වගකීම තියන්නේ
සේනාධිනායක හැටියට ගරු ජනාධිපතිතුමාට. එතුමා ඒ වංගීම ගත්තට පස්සේ තමයි මේ රටේ නැවත ප්‍රජාතන්ත්‍රවාද ස්ථාපිත කරන්න නීති අනුව කටයුතු කරන්න පුළුවන් වාතාවරණය නිර්මාණය වුණේ. අපි ස්තුතිවන්ත වෙනවා එතුමාට, රටේ ජනතාව වෙනුවෙන්. දැන් ඊළඟට කියන කාරණය තමයි මේ විශේෂයෙන්ම විසර්ජන පනත ඉදිරිපත් කරපු දවසේ ඉඳලා අපි දැක්ක මාධ්‍ය සාකච්ඡා විශාල ප්‍රමාණයක් තියලා මේ ආරක්ෂක අමාත්‍යාංශයට වෙන් කරපු මුදල වැඩි. ඇයි ඒ මුදලක් වෙන් කරේ කියලා ඒවායේ කියන මේ කඳුළු ගෑස් ගේන්න තමයි මේ වගේ දේවල් වලට තමයි මේ මුදල වෙන් කරලා තියෙන්නේ. ගරු සභාපතිතුමනි, මේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තියෙන ත්‍රිවිධ හමුදාව විතරක් නෙමෙයි, ඒ යටතේ ආයතන ගණනාවක් තියෙනවා. අපේ රාජ්‍ය ඇමතුමා දැන් මේ සභාවට ඉදිරිපත් කළා ඒ ආයතන. ඊට අමතර වශයෙන් කියන්න ඕනේ මේ රටේ මේ බෙදුම්වාදී ත්‍රස්තවාදයේ පරාජයට පත්කරන යෑමේදී මේ විරෝධාර රණවිරුවන් විශාල ප්‍රමාණයක් මිය ගිය ආබාධිත වුණා. දැන් ඒ පවුල් බලා ගන්න ඕනේ කවුද? ඒ පවුල් ආණ්ඩුව බලා ගන්න ඕනේ, රජය බලා ගන්න ඕනේ. මේ මගේ පවුලේ ඉඳලා, මගේ පවුලේ සහෝදරෙක් ඉඳලා විශාල පිරිසක් අපේ රටේ සාමය උදා කිරීම සඳහා අනාගත පරපුරට හුස්මපද ආරක්ෂා කරගන්න, එහෙම නැත්නම් ජීවිතේ ලබා දීම සඳහා තමන්ගේ හුස්මපද පූජා කරා. ඒ නිසා ඒ පවුල් බලා ගැනීම සඳහා
ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
තව විනාඩි 4යි ගත උනේ. ඒ නිසා විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ වයස අවුරුදු 55 දක්වා ඒ රණවිරුවන්, ඒ මියගිය ආබාධිත ඒ අය වෙනුවෙන් වැටු විශ්‍රාම වැටු වෙනුවෙන් විශේෂයෙන්ම 41,570ක් සඳහා රුපියල් බිලියන 3.34ක් වෙන් කරා. ඒ වගේම වැන්දඹු අනත්දරු වැන්ද, ඒ වගේම විශ්‍රාම වැටු වැන්දඹු අනත්දරු පුරුෂ අනත්දරු ඇතුළු ඒ සියල්ල වෙනුවෙන් 15,877 දෙනෙකු වෙනුවෙන් බිලියන 518ක මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ විශ්‍රාමගිය පිරිස 123,892ක් වෙනුවෙන් බිලියන 5.4ක් වෙන් කරලා තියෙනවා. මං අහනවා විපක්ෂයෙන් තමුන්නාන්සේලා උඩ පැනලා කෑ ගහලා ආරක්ෂක අමාත්‍යාංශයට මෙච්චර ව්‍යය කරන්නේ ඇයි කියලා අහන එකේ ජනතාව දැනගන්න ඕනේ. විශේෂයෙන්ම මේ අය මේ වැටුප දෙනවටවත් කැමති නැතුව තමයි ඔවුන් වෙනුවෙන් දෙන මේ වැටුප දෙනවටවත් විරුද්ධව තමයි කතා කරන්නේ. ඒ වුණාට එළියේ මහා වීරයෝ වගේ රණවිරුව වෙනුවෙන් මන් දැක්කම ඊයේ පෙරේද ගම්පහ විශ්‍රාමගිය රණවිරුව එකතු කරලා කතා කරනවා. හැබැයි මෙතෙන්ට ඇවිල්ලා කියනවා ආරක්ෂක අමාත්‍යාංශයට වෙන් කරලා තියෙන මුදල වැඩි කියලා. ඒ වගේම මම අවසාන වශයෙන් කියන්න ඕනේ අපිට තියෙන ලොකු ප්‍රශ්නයක්. ඒ තමයි මත්ද්‍රව්‍ය ප්‍රශ්නය. මේ රටේ තරුණ පරම්පරාව අද වේගෙන් මත්ද්‍රව්‍ය පැත්තට නැත්නම් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙමින් තියෙනවා. විවිධ කණ්ඩායම් විවිධ ස්වරූපවලින් අපේ ළමා පරපුර තරුණ පරපුර දැහැගැනීමේ වැඩපිළිවෙලක සිටිනවා. ඒ නිසා මම විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමාගෙන් ආරක්ෂක ඇමතිවරයා හැටියට රාජ්‍ය ආරක්ෂක ඇමතිතුමා ඇතුළු ඒ සියලු දෙනාගෙන ඒ වගේම ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු ආරක්ෂාවට සම්බන්ධ සියලු දෙනාගෙන් මම ඉතාම ගෞරවයෙන් මේ රටේ පුරවැසියෙක් හැටියට ඉල්ලා සිටිනවා. මේක අපි නවත්තන්න කටයුතු කළ යුතුමයි.
ඔබතුමාගේ කාලය අවසානයි, කතාව අවසන් කරන්න
විනාඩියක් දෙන්න සභාපතිතුමනි. කොළඹ විතරක් නෙමෙයි, මාතර ඔබතුමාගේ දිස්ත්‍රික්කේ ගත්තත්, කුරුණෑගල අපේ දිස්ත්‍රික්කේ ගත්තත්, අද යාපනයේ ගත්තත්, මේ හැම ප්‍රදේශකම අද මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙලා තියෙනවා. අද දෙමව්පිය පුදුම පීඩනයකින් ඉන්නේ. අද දෙමව්පිය අඬන දෙමව්පිය කොච්චර ඉන්නවද මේ රටේ? තමන්ගේ එකම දරුවා, තමන්ගේ එකම කොල්ලා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා පුනරුත්ථාපන කඳුළු වලට යවන්න වෙලා තියෙනවා, ජීවිත නැති කරගන්නවා. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්නේ මත්ද්‍රව්‍ය අපේ රට ඇතුලේ හදන අඩුයි, ගොඩක් ගේන්නේ පිටරටින්. එහෙනම් පිටරටින් එනවනම් එන්නේ ගුවනින්, එහෙම නැත්නම් මුහුදෙන්.
කතා අවසන් කරන ගමන්
ඒ නිසා ගුවනින් එනවනම් ඒ එයාපෝර්ට් එකෙන් නවත්තන්න පුළුවන් එකම තියෙන්න ඕනේ ආරක්ෂක විධිවිධාන තර කරන්න. ඒ වගේම මුහුදෙන් ඒ වගකීම ඒ ත්‍රස්තවාදයේ පරාජයට පත් කරන්න පුළුවන් ඥානයේ දක්ෂතාවයේ තිබ්බ නාවික හමුදාවෙන් අපි ගෞරවයෙන් ඉල්ලනවා මේ මුහුදෙන් මේ රටට එන මත්ද්‍රව්‍ය නැවැත්වීම සඳහා පියවරක් ගන්න විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ගරු ජනාධිපතිතුමා ජනාධිපති කාර්යසාධක බලකාය හරහා මත්ද්‍රව්‍ය මැඩලීමට අවශ්‍ය කටයුතු කරන්න ඒ පිළිබඳවත් විශේෂයෙන් මගේ
කරමින්
මේ මත්ද්‍රව්‍ය තුරන් කිරීමට අපි පක්ෂභේදයකින් තොරව සියලු දෙනා එකතු වෙන්න ඕනේ අනාගත දරුපුර පුර ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කියන එක මම ගෞරවයෙන් මතක් කරනවා බොහොම
ස්තුතියි හොන්ඩබල් සීවී විග්නේශ්වරම් you have 11 minutes
I thought I had 12 minutes sir I thank the chair for giving me this opportunity to air my views on the defense aspect of the budget. All inclusive defense expenditure for 2023 has increased to rupees 539 billion. Why? Are we taxing our people so that the government could spend as much money on the military? Is that what the people want? Or are we wanting to keep the Tamils under the military boot of the state and that is why so much of money is spent? When are we going to decrease our defense expenditure and move on with our economic regeneration? Is it not a fact that the root structural causes of the crisis included financing the war to deny the right of self-determination of the Tamils of Sri Lanka? Not recognizing the over 3,000 years continued existence of the Tamils in the north and east of Sri Lanka, in order to repress the Tamils, higher spending on the military started in 1960. Sri Lanka's military spending in 1960 was $0.02 billion, constituting 1.18% of the GDP then. In 1985, it increased to $0.19 billion, constituting 3.16% of our GDP. In 2007, the spending was $1.05 billion, constituting 3.26% of our GDP. At the end of the war, in 2009, it was $1.52 billion, constituting 3.16% of the GDP. At the end of the war, anyone would have thought that the expenses on the military would decrease, but it did not. On an average, 2% of the GDP has been spent on defense annually from 2009 up to date. There have been thus an increase in expenditure after the war than decrease of our military expenditure. Altogether, we have spent from 2009 until 2020, $18.84 billion US dollars after the war. In 2020, we spent $295 billion in Sri Lankan currency. In 21, $331 billion in Sri Lankan currency. 22, $376 billion. And we are expecting to spend in 2023 an all-round high of rupees 539 billion. All these years, the education, health, agriculture, and other very important ministries received much less every year. The salaries paid to the military every year almost equals the salary paid to the public servants as a whole. As a percentage of GDP, Sri Lanka spent 1.93 in 2020 on military expenses, whereas Japan, which is having external threats, spent only 0.99 of their GDP. Our army is the 14th largest army in the world, but we do not face any external threat. Yet our military personnel are said to be 331,000. As a percentage of population in 2018, Sri Lanka 1.16 was second to only to Israel, to 2%. The Sri Lankan problem, if any, is not similar to that of Israel. It could be solved very easily if not for the mindsets of the political leaders, especially the recent set, who have had no hesitation in grabbing power even through blood. In fact, we could have saved so much of money and avoided so much of human suffering if politicians had not thought so parochially and in an ethnocentric manner and had solved this problem in the 1950s or 60s. Even after the end of the war, a mentality has been created in the minds of the people that defense should be the most prioritized expenditure of the budget. Therefore, no one, including the opposition parliamentarians, raised objections so far to the increasing defense expenditure of the country. This state of affairs exists even today, though some of our majority community parliamentarians have started questioning such expenditure after the Aragale. Even at this juncture of the history of Sri Lanka, where people are forced to undergo severe economic difficulties, defense expenses are on the rise. It was maintainable during the war to assert that defense should have been our topmost expenditure. But when such expenditure continues after the war, year after year, it is an indicator that peace has not arrived. It is an indicator that the powers that be have doubts in their minds with regard to their safety, despite the vanquishing of all the top leaders of the protagonists. The simple formula to bring peace is to sideline the extremist elements within us and implement a moderate solution acceptable to all, realizing that the Tamils have lived continuously in this country from prehistoric times upon a determinable landmass with their own language, culture and civilization intact. Bringing peace into this country is not a difficult task for a leader with a vision. If the ethnic problems could be solved, the defense expenses can then be reduced drastically, and that can be used profitably on more deserved sectors of the country's economy. Instead, we are trying to safeguard the country from an enemy still unborn and unseen. To face an unborn enemy, over 100,000 military have been stationed in the north and east. Speaking of the north, where I was chief minister for 5 years after the war, the military has taken over several farms of the people and are cultivating them and pocketing the income, leaving the owners of such lands on the lurch, plundered out of their livelihoods. The army has misappropriated agricultural farms. In Bhattakachi, 394 acres, Jayapuram, 120 acres, Tiruvayaru, circa 500 acres, Mulankavil, circa 400 acres, Malayalapuram, 798 acres, Muthiyankattu, circa 100 acres, Mukkuppam, 100 acres of coconut land, all in the Kilinochi district, then Vattubahal, 672 acres, Mullikulam, circa 600 acres, Viswamadu, 150 acres, Pulumachinad Kulam, circa 300 acres, and Theravil, 1,200 acres in the Mullathibu district. In addition, in the Kokkuthoduwa, in the Mullathibu district, 25 acres for each family was distributed for cultivation of kaju. All those lands have been appropriated by the army. Over 25,000 acres of land in the Mullathibu district is in the hands of the military. Then circa 500 acres of agricultural lands in Vilankulam, in the Mannar district, and private lands in the Chettikulam areas in the Vavuniya district have been taken over by the army. From the agricultural lands in the Mullathibu district, the army receives on an average 15 million profit every year. From the farms in the Kilinochi district, the army gets around 13 million profit annually. Lots of precious agricultural lands which could bring in substantial income for our people are today languishing in the hands of the forces. In the Vanni, while appropriating people's lands and making profits therefrom, the military have concocted various security concerns to justify their aggression and daylight robbery. They have made it out that unless our people work in their farms, they have no prospects of a decent livelihood. On one side, the government prevented large-scale profitable agricultural projects being run by the provincial council. And on the other hand, the military has made the people believe today that they are their only salvation. If only we close up these army camps and hand over these farms to the local agricultural cooperative organizations, our farmers could feed not only the Vanni, but the farmers in the northern province would be able to contribute substantially to the agricultural needs of the entire country. In fact, they have done so earlier. In the Jaffna district, over 3,000 acres of land are in possession of the military. In an area of 3,262 acres, there are 43 army camps, 98 army checkpoints. There are 41 military camps in the Kilinochi district. In addition, the military is bent on permanently taking over people's lands in 68 places. Some of the soldiers have complained that they were recruited for war training but now are forced to do menial jobs. In Vattuvahal in the Mullathibu district, already an army camp exists on 672 acres of land. In Kepapulabu, the Air Force has appropriated 3,000 acres. In Mana, Sanar area, 100 acres have been taken over by the army and camp has been established. In Mullikulam, 600 acres have been taken over by the army. In Puliyankulam, in the Vavuniya district, the STF has taken over private lands and established camps. So too at the Marudode junction in Vavuniya. In Ottisuttan, in the Mullathibu district, on 15 acres of private lands, the army has built their camp. Including the cemetery area at the Ottisuttan junction, 50 acres have been seized and an army camp has been built. According to 2019 statistics, 679 acres of private lands and 3,170...
Honourable Member, you have 2 minutes.
Yeah, thank you, sir. And 3,178 acres of state lands have been taken over by the military. But these are government statistics. In reality, very much more lands are in the hands of the forces. For example, opposite the Muruhandi temple on the A9 road, on the other side of the road where the temple stands, 1,702 acres of land is held by the military. This is the land about which Honorable Sambandhan spoke in Parliament some time ago, pointing out that permanent buildings for the residences of the soldiers were coming up. No private persons are allowed to enter these lands. In 2017, our research organizations in the north concluded that over 30,000 acres of land have been expropriated by the forces in the Mulluthi area alone. All these are areas where Tamils lived for centuries. Our economy is imprisoned in these lands now. There are many modern and useful changes that could be introduced to strengthen our agricultural sector in these areas. If we could use modern methods to save water, to control floods, to manage underground water, to increase yields, to enhance physical resources in these areas, our farmers would benefit and consequently the country would benefit. Instead, we are allowing the army to hold on to people's lands in a dog-in-the-manger fashion. We could use some of these farms for inland seed production, training programs and enhancement of agricultural technical know-hows. We could at the same time advise and educate our farmers in the making of organic manure and related matters. Honorable members would have by now realized why such large amounts of monies are allocated to the forces. Inter alia, it is to keep the Tamil people under the military boot and to prevent the northern and eastern Tamil-speaking people from economically regenerating. The government prevents diaspora investments in the north and east and continue to spend large sums of money on their armed forces.
Honourable Member, please wind up.
Just one more minute, sir. Government might consent to allow diaspora investments under a unitary constitution, but that is of no use to us. The central government alone will decide what we should do with such investments. Going by the past, their decisions would prejudice the well-being of the Tamils of the North and East. We need to have a needs assessment done to the North and East and identify our priorities according to the needs of our people, not to feed the central government's ethnocentric whims and fancies. To do that, we need to jettison the present unitary constitution and devolve power substantially
Please
to the periphery. It's almost over, sir. It is our view that only a confederal constitution could give the Tamil people freedom and elbow space to prosper. Hence, I would appeal to the government to reduce their military spending, decrease their military numbers, and use the money saved thereon on relieving the economic burdens of the people. Thank you, sir.
Thank you very much. Honorable S. Sridharan. You have 13 minutes.
Gaurava Talamadanga Murupinavarhali. Indriyadinam in the Padugapu Amachingil, Padugapu Amachiko, the Kapata, and Iditorably Nadaburgan, and you are the Tle, Pesakar at the Makaf and Andrihil. Yamukia Maka non Ningi celebrity Angle Kuriputa Vimbugrin, non native in the Uyan the Sabayle Irikim the Burdu, or celebrity Angle Avadaniki. Nature in Rendai, Irvatrend, Padanundi, Irvati Munda, and the in the Sabayre Uriya Tia, Peras, Sarida Gerataur Pesam Bodu, in the Natalula, Inapirachini, Tirke, Elur Munvarangal and Kodiki Munvetranda, Peras, Sarida Gerataur Ludia, Irvatrend, Nimudangal, Rambi, and Etia Pichile, or Mihamukia Maha in the Natinodia, Puriodi Poirikara in the Perechenek in the Tirbugana Vendaman with Kane, Tanudia Karate, Mihamukia Maha Munvetranda. அதேபோல இன்று காலை மதிய நேரம் இங்கே உரையாற்றிய எஸ்வி திசாநாயக்க அவர்கள் சொன்னார் விடுதலை புலிகள் மதுகறந்தவில்லை அவர்கள் ரவுடித்தனம் செய்யவில்லை இந்த உலகத்திலே போராடிய இயக்கங்களில் மிக ஒழுக்கமான இயக்கமாக அவர்கள் இருந்தார்கள் அந்த நாட்டிலே இது ஒரு மிக பெருமைக்குரிய விடயமாக இந்த சபையிலே இன்றைய தினம் கௌரவ உறுப்பினர் எஸ்வி திசாநாயக்க அவர்கள் குறிப்பிட்டிருந்தார் அதேபோல இன்றைய தினம் சற்று நேரத்துக்கு முன்னர் உரையாற்றிய முன்னாள் ஜனாதிபதி மைத்ரிபால சிறிசேனா அவர்கள் சொன்னார்கள் இங்கே பாதுகாப்பு துறைக்காக ஒதுக்கப்பட்டிருக்கிற நிதியில் இவ்வளவு நிதி ஏன் ஒதுக்கப்பட வேண்டும் அதிலே ஒரு 100 பில்லியனையாவது நீங்கள் ஒதுக்கீடு செய்யுங்கள் கல்விக்காக 411 பில்லியனுக்கு மேல் இந்த பாதுகாப்பு துறைக்கு ஒதுக்கியிருக்கிறீர்கள். இதிலே ஆக குறைந்தது ஒரு 100 பில்லியனையாவது நீங்கள் கல்வித்துறைக்காக மாற்றுங்கள் என்று ஒரு முன்னாள் ஜனாதிபதி தன்னுடைய அனுபவத்தின் அடிப்படையில் தான் வருகிற பொழுது காலை தனக்கு கல்லூரியைச் சேர்ந்த சில மாணவர்கள் சொன்னார்கள், தன்னோடு கதைத்தார்கள். அந்த கல்வியினுடைய முக்கியத்துவத்தை உணர்ந்து நான் இந்த கருத்தை முன்வைக்கிறேன் என்று அவர் சொல்லியிருந்தார். கௌரவ தலைமை தாங்கும் உறுப்பினர்களே, இந்த உலகத்திலே நான் நினைக்கிறேன் என்று இருக்கின்ற இந்த வரலாற்றினுடைய சூழலிலே மிக முக்கியமாக அதிகளவான இராணுவத்திற்கான நிதி ஒதுக்கி சாதனை படைத்திருக்கின்ற ஒரு நாடாக இலங்கை தான் காணப்படுகின்றது. குறிப்பாக நேற்று முன்தினம் 2022 11 22 விசேட வர்த்தமானி மூலம் இந்த நாட்டினுடைய படைகளுக்கான அதிகாரத்தை இந்த நாட்டின் ஜனாதிபதி வழங்கியிருக்கிறார். அவர் ஒரு ஹிட்லரை போல தன்னை முன்மொழிந்திருக்கிறார் என்று இன்று பத்திரிகைகள் எல்லாம் அவரை பற்றி சொல்லுகின்றன. அவர் படைகளுக்கு அதிகாரத்தை வழங்கியிருக்கிறார். இந்த நாட்டிலே நான் நினைக்கிறேன், ஒரு காலத்திலே தமிழர்களை கொன்றொழித்த படைகள், தமிழர்களை கொலை செய்ய வேண்டும் என்றிருந்த படைகள், இன்று சிங்கள மக்களை கொலை செய்வதற்காக, சிங்கள இளைஞர்களை கொலை செய்வதற்காக இந்த நாட்டிலே பகிரங்கமான ஒரு ஆணையை நேற்றைய தினம் அவர்கள் வர்த்தமானி மூலம் அறிவித்திருக்கிறார். ஆகவே இன்று இந்த ஜனாதிபதி வருகிற பொழுது பலர் சொன்னார்கள், அவர் என்ன செய்வார், அவருடைய நடவடிக்கை எவ்வாறு அமையும், இவர் எப்படிப்பட்டவர் என்ற விடயங்களை எல்லாம் சொன்னார்கள். சொன்னதன் அடிப்படையில் தான் இன்று அதே விடயத்தை சிங்கள இளைஞர்களை பாணியிலே ஆரம்பித்திருக்கிறார். இன்றைய 1989 இந்த நாட்டிலே நடந்த பல்வேறுபட்ட ஜேவிபி இளைஞர்களை கொலை செய்வதில் அவர் ஒரு பெரிய புதைகொலியே வைத்திருந்தார் என்ற செய்திகள் கூட இருக்கின்றன, எனக்கு தெரியாது, ஆனால் நான் அந்த காலத்திலே அறிந்திருக்கிறேன். ஆகவே ஒரு ஒரு சித்திரவதை முகாம் அல்லது கொலை முகாம்களுக்கு பொறுப்பாக இருந்த ஒருவர் இப்பொழுது திரும்பவும், அன்புக்குரிய சிங்கள இளைஞர்களே, சிங்கள ஜுவதிகளே, நான் இந்த சபையின் ஊடாக உங்களிடம் கேட்கிறேன், இந்த நாட்டின் உங்களை கொல்ல போகிறார், கொலைக்கான வாசலை திறக்கிறார், ஆயுத படைகளை வைத்து 89 நடந்தது போல 2009 தமிழர்கள் மீது நடந்தது போல மிக மோசமான ஒரு ராணுவ வன்முறையை இந்த நாட்டிலே கட்டவிழ்த்து விட போகிறார் என்பதற்கு இது கட்டியம் சொல்லி இருக்கிறது. ஆகவே மிக மோசமான ஒரு நகர்வை நோக்கி இந்த நாடு செல்கிறது. சர்வதேச நாடுகளிடமும் நான் வினயமாக கேட்கிறேன், இந்த உயர்ந்த சபையினூடாக, இது பாதுகாப்புக்காக ஒதுக்கப்பட்ட நிதி அல்ல. கௌரவ தலைமை தாங்கும் உறுப்பினர்களே, இது ஒரு இந்த நாட்டை சிதைக்கிற நிதி. இந்த நாட்டிலே இருக்கின்ற மக்கள் சுதந்திரமாக வாழ முடியாமல், இந்த மக்கள் உழைக்க முடியாமல் சின்னாபின்னப்படுத்தப்பட்டு சிதைக்கப்படுகின்ற மொழி இந்த ஒதுக்கப்படுகின்ற நிதி. மிக குறிப்பாக நீங்கள் பாருங்கள், இன்று யாழ்ப்பாணத்தினுடைய பலாலியிலே விமான நிலையம் 600 ஏக்கர்களில் அமைந்திருக்கிறது. அது ஏற்கனவே விமானம் வந்து போன ஓடுதளம் உள்ள பாதை, அங்கே எந்த தடையும் இல்லை. ஆனால் அதைவிட மேலதிகமாக மயிலிட்டி வடக்கிலே 3000 ஏக்கர் காணிகளை கவர்ந்து வைத்திருக்கிறது ராணுவம். அங்கே ராணுவம் விமானத்துக்கோ ராணுவத்துக்கோ பயன்படுத்துவதற்கல்ல, அங்கே தோட்டம் செய்கிறார்கள். இங்கே எனக்கு முன்னர் சற்று முன்னர் பேசிய முன்னாள் முதலமைச்சர் சி வி விக்னேஸ்வரய்யா அவர்கள் சொன்னார், அங்கே ராணுவம் தோட்டம் செய்கிறது, மரக்கறிகளை விற்கிறது, சலூன் நடத்துகிறது, ராணுவம் தானே எல்லாத்தையும் செய்கிறது. ஆகவே ராணுவம் தோட்டம் செய்வதற்கு காணியை கொடுக்கிற நீங்கள் ஏன் மக்களிடம் அந்த காணிகளை கொடுப்பதற்கு இந்த நாடு தயாராக வரவில்லை? அந்த மக்கள் இன்று தெருக்கல்ல இருக்கிறார்கள். ஒரு வாரத்திலே அவர்கள் 6-7 லொரிகளில் டம்புள்ளவுக்கு மரக்கறி அனுப்பியவர்கள் மயிலிட்டி மக்கள், பலாலி வடக்கு மக்கள், வசாவுலான் மக்கள், இன்று அவர்கள் தெருக்களிலே தங்களுடைய காணிகளை பார்த்துக் கொண்டு அழுது கொண்டிருக்கிறார்கள். மிக மோசமான ஒரு நாடு. உள்நாட்டுக்குள்ளே இப்பொழுதும் யாழ்ப்பாணத்திலே அகதிகளாக மக்கள் இருக்கிறார் என்றால் ஏன் நீங்கள் நம்ப தயாரில்லை? இங்கே இருந்து எத்தனை பேர் வருகிறீர்கள், எத்தனை பேர் நல்லிணக்கம் பேசுகிறீர்கள், எத்தனை பேர் இந்த நாளில் சமாதானம் வேண்டும் என்று பேசுகிறீர்கள்? உள்நாட்டுக்குள் தன்னுடைய சொந்த நிலத்தை விட்டு இடம்பெயர்ந்து ஏதிலிகளாக அகதி முகாம்களில் இருக்கிற மக்களை பற்றி இதுவரை இங்கே இருக்கின்ற நல்லிணக்கம் பேசுகின்றவர்கள் என்ன நியாயத்தை கொண்டிருக்கிறார்கள்? கௌரவ தலைமை தாங்கும் உறுப்பினர்களே, நான் கிளிநொச்சி மாவட்டத்திலே பிறந்து வளர்ந்தவன். நான் யாழ்ப்பாண தேர்தல் மாவட்டத்தினுடைய பாராளுமன்ற உறுப்பினர். வட்டக்கச்சி என்கிற அரசின விவசாய பண்ணை, குண்டாசாலை விவசாய பண்ணை, திருநெல்வேலி விவசாய பண்ணை, வட்டக்கச்சி விவசாய பண்ணை சமகாலத்தில் உருவாக்கப்பட்ட பண்ணைகள். இன்றைக்கு கண்டியில் இருக்கிற குண்டாசாலை விவசாய பண்ணை எவ்வளவு தூரம் வளர்ந்து எத்தனை பயிற்சிகளை வழங்குகிறது. அதற்கு பிற்பாடு உருவாக்கப்பட்ட வவுனியா விவசாய பண்ணை கூட பல மாணவர்களை விவசாயத்துறையை வளர்த்து வெளியிலே விட்டிருக்கிறது. திருநெல்வேலி விவசாய பண்ணை எத்தனை விவசாய மாணவர்களை உருவாக்கி இருக்கிறது. வட்டக்கச்சி விவசாய பண்ணையும் விவசாய பாடசாலையும் 1960களில் இருந்து பல ஆயிரக்கணக்கானவர்களுக்கு பயிற்சி அளித்து பல விவசாய மாணவர்களை வெளியிலே வெளியீடு செய்த மிகப்பெரிய ஒரு விவசாய பாடசாலையும் விவசாய பண்ணை. இன்று அங்கே படித்தவர்கள் தான் இலங்கையிலே முதன் முதல் வட்டக்கட்சியிலே படித்த வாலிபர் குடியேற்ற திட்டம் என்பது உருவாக்கப்படுவதற்கு திருநெல்வேலி விவசாய பண்ணையும் வட்டக்கட்சி விவசாய பண்ணையும் குண்டசால விவசாய பண்ணையும் ஒரு காரணமாக இருந்தது. அந்த விவசாய பண்ணையில் படித்தவர்கள் வட்டக்கட்சி ராமநாதபுரம் கல்மடு நகர் என்று உருத்திரபுரம் என்ற பகுதிகளிலே அவர்கள் குடியேற்றப்பட்டார்கள். அதனால்தான் இன்று கிளிநொச்சி ஒரு சிறந்த விவசாய மாவட்டம் என்ற பெயரை எடுப்பதற்கு காரணமே அந்த விவசாய பண்ணை. ஆனால் இன்று அது இராணுவ முகாமாக இருக்கிறது. கிட்டத்தட்ட 400 ஏக்கர் காணிகள், ஒரு விவசாய ஆராய்ச்சி நிலையம், விவசாய பண்ணை, அங்கே நடைபெற வேண்டிய உற்பத்திகள் தடுக்கப்பட்டு சிஎஸ்டி சிவில் செக்யூரிட்டி டிவிஷன், இதற்காக எவ்வளவு காசு ஒதுக்கப்படுகிறது? இங்கே சில கௌரவ உறுப்பினர்கள், சில ஸ்டேட் மினிஸ்டர்ஸ் வந்து ஜனாதிபதியினுடைய அறிக்கைக்கு சார்பாக வக்காலத்து வாங்குகிறார்கள். ஆடு நினைதென்று ஓனாய் அழுதது போல இங்கே சில பேர் அதுக்கு இருக்கிறார்கள். உண்மையை புரிந்து கொள்ளுங்கள். தயவு செய்து நீங்கள் உண்மைகளை கண்டறிந்து உண்மையினுடைய அடிப்படையிலே நீங்கள் அறிவுபூர்வமாக விஞ்ஞான பூர்வமாக உங்களுடைய விளக்கங்களை முன்வையுங்கள். அந்த விவசாய பண்ணையை ஏன் ஒப்படைக்க முடியாமல் இருக்கிறது இவ்வளவு காலமும்? உங்களிடம் இருக்கிற இனவாதமும், உங்களிடம் இருக்கிற இராணுவவாதமும், உங்களிடம் இருக்கிற அந்த மனிதாபிமானமற்ற செயலும் தான் இந்த நாட்டிலே தொடர்ந்தும் இந்த பண்ணைகளை, அந்த மக்களை அந்த இடங்களிலே கூலியாக வைத்திருக்கிறீர்கள். இங்கே வாசிக்கப்பட்ட பல பண்ணைகள், நான் அந்த பண்ணைகளிலே வேலை செய்கிற மக்கள், அவர்களுடைய மக்களை இந்த நாட்டிலே கூலிகளாக, தமிழ் மக்களை அந்த பண்ணைகளில் கூலிகளாக வைத்துக் கொண்டு அவர்கள் தங்களை நம்பி வர வேண்டும். அவர்கள் சுயமாக உழைக்க கூடாது, அவர்களுக்கான விவசாய உள்ளீடுகளை வழங்கக்கூடாது, அவர்கள் சொந்த நிலத்திலே நிமிந்து நிற்கக்கூடாது என்பதிலே இந்த அரசாங்கம் கவனம் செலுத்துகிறது. நீங்கள் தயவு செய்து ஒன்றை யோசியுங்கள். இந்த நாட்டிலே சமாதானம் வேண்டுமா? இந்த நாட்டிலே நீதி வேண்டுமா? நியாயமான ஒரு அரசு உருவாக்கப்பட்டு இந்த மக்கள் சகோதரத்துவத்தோடு வாழ வேண்டுமா? சிங்கள தமிழ் மக்கள் தங்களுக்கே உரித்தான இன கலாச்சாரங்களோடு, மொழி கலாச்சாரங்களோடு, தங்களுடைய பண்பாட்டு அடையாளங்களோடு தாங்கள் தாங்களாக இந்த மண்ணிலே வாழுகிற ஒரு நிலைமை உருவாக்கப்பட வேண்டுமா? இல்லை, நீங்கள் இராணுவத்திற்கு கீழ்தான் இந்த மக்களை வைத்திருக்க போகிறீர்கள் என்றால் இந்த நாடு உருப்படவே மாட்டோம். இதைத்தான் நான் சர்வதேச சமூகத்திடமும் கேட்கிறேன், அமெரிக்காவிடம் சொல்லுகிறேன், இந்தியாவிடம் சொல்லுகிறேன், ஐரோப்பிய நாடுகளிடம் சொல்லுகிறேன், நான் சர்வதேச நாடுகளிடம் இந்த சபையினூடாக கேட்கிறேன். இந்த நாட்டில் இன்னும் ஒரு நியாயமான நியாயமான பார்வை இல்லை. இன்னும் இங்கே இருக்கின்ற சிங்கள தலைவர்கள் சரியாக சிந்திப்பதற்கு தயாரில்லை. அவர்கள் திரும்ப திரும்ப படைகளுக்காகவும் படை நிதிகளுக்காகவும் கொட்டி குவிப்பதில் தான் அதிகமான கரிசனையை கொண்டிருக்கிறார்கள். ஆனால் நான் ஒரு சிலரை நான் நிராகரிக்கவில்லை. நான் நேற்று இங்கே குறிப்பிட்டது போல, நேற்றைய தினம் பேசிய பேராசிரியர் சரித கேரத் அவர்கள் போல, அல்லது இன்று விடுதலை புலிகளுடைய நியாயபூர்வமான அவர்களுடைய சரியான பாதையை, அந்த நல்லொழுக்கத்தை பிரேரித்த எஸ் வி திசாநாயக்கா போன்றவர்களை நான் வரவேற்கிறேன். உங்களுடைய கருத்துக்கள் நியாயமானது. அந்த உண்மைகளை காலங்கடந்தாவது நீங்கள் புரிந்து கொள்கிறீர்கள் என்றால், இன்றைக்கு நீங்கள் 13 ஆண்டுகளுக்கு முதல்
நினைத்திருந்தால்,
விடுதலை புலிகளை கரிசனை கொண்டிருந்தால், ஒரு நியாயமான ஒழுக்கம் நிறைந்த இந்த உலக பந்திலே கௌரவமாக இருந்த ஒரு விடுதலை இயக்கத்தோடு நீங்கள் நீதியாக பேசியிருந்தால் இந்த நாட்டினுடைய நிலைமையை யோசித்து பாருங்கள். இன்று விடுதலை புலிகளுடைய பங்கும், இந்த தமிழ் மக்கள் அவர்களுக்கு கீழே இருந்த தமிழ் மக்களுடைய உழைப்பும், சிங்கள மக்களுடைய உழைப்பும் சேர்ந்திருந்தால் இந்த நாடு எங்கே வந்திருக்கும்? இந்த நாடு எங்கே வளர்ந்திருக்கும்? ஆகவே உங்களிடம் இருந்த சரியான கொள்கை இல்லை,
ஒரு
நீதியான பார்வை இல்லை, உங்களிடம் இருக்கின்ற சரியான உணர்வுகள், நீங்கள் இந்த நாட்டினுடைய பிரச்சனையை தீர்க்க வேண்டும் என்ற எண்ணம் இல்லாத காரணத்தால் தான் இவ்வளவு அழிவுகளை நோக்கி இந்த நாடு போய்கொண்டிருக்கிறது. கௌரவ உறுப்பினர் அவர்களே, ஒரு நிமிடங்கள், நான் ஒன்றை கேட்கிறேன். இங்கே இருக்கின்ற பல இடங்களிலே தமிழர்களுடைய நிலங்கள் ஆக்கிரமிக்கப்பட்டு பல அழிக்கப்பட்டிருக்கிறது. சாதாரணமாக பாருங்கள், மயிலட்டித்துறை இந்த வலிகாமம் வடக்கிலே கிட்டத்தட்ட 22 ஆலயங்கள் இன்னும் வணக்கத்துக்கு விடப்படவில்லை. அதனை விட 7 பாடசாலைகள் இன்னும் நடத்த முடியவில்லை. அதனை விட பலாலி ஆசிரியர் பயிற்சி கலாசாலை, இலங்கையிலே முதன் முதல் தொடங்கப்பட்ட ஆசிரியர் பயிற்சி கலாசாலைகள் ஒன்றான பலாலி ஆசிரியர் பயிற்சி கலாசாலை இன்றும் மூடப்பட்டிருக்கிறது. மிக மோசம் கௌரவ உறுப்பினர்களே. ஒரு கல்வித்துறையை மூடி வைத்து, கல்வியை அழித்து, நூலகத்தை எரித்து, இந்த தேசத்தை எரித்து, இனத்தை அழித்த இந்த நாட்டிலே இன்னும் சிந்தனை வரவில்லையே? ஏன் இந்த நாட்டில் இது வரவில்லை? ஆகவே கௌரவ தலைமை தாங்கும் உறுப்பினர்களே, நீங்கள் உணர்ந்து கொள்ளுங்கள். ஒவ்வொருவரும் விஞ்ஞான பூர்வமாக சிந்தியுங்கள். ஒவ்வொருவரும் நீங்கள் அறிவுபூர்வமாக சிந்தியுங்கள். இந்த நாட்டில் எது தேவை? நாங்கள் எதை செய்ய வேண்டும், யாரோடு சேர்ந்து பயணிக்க வேண்டும், நாங்கள் எந்த அடிப்படையில் செல்ல வேண்டும், அதற்கான கதவுகளை திறவுங்கள். சமாதானம் பற்றி சிந்தியுங்கள், மனிதாபிமானம் பற்றி சிந்தியுங்கள், மனிதநேயத்துடன் உங்களுடைய பணிகளை ஆரம்பியுங்கள். நாங்கள் உங்களோடு சேர்ந்து பயணிக்க தயாராக இருக்கிறோம். நன்றி.
பூமி ஸ்துதி.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම මේ දිගට කතා කරන්න නෙමෙයි, මේ තුමා කිව්ව කාරණා සම්බන්ධව අපි දැන් වෙච්ච සිදුවීම් ගැන තව තව කතා කරගෙන හිත් පාරව ගන්න අවශ්‍ය නැහැ. දැන් ජනාධිපතිතුමා නව ප්‍රවේශයකට යන්න සූදානමින් ඉන්නවා. එනිසා ඔබතුමන්ලත් හැමෝම එකතු වෙලා මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් කියන හැමෝටම මේක අපේ රටේ කියලා හිතා ගන්න පුළුවන් තත්ත්වයක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න සූදානමින් ඉන්න සඳහා තමුන් ආසල කවුරුත් සහයෝගය ලබා දෙන්න.
බොහොම ස්තුතියි. ගරු රෝහිත අබේගුණවර්ධන මැතිතුමා.
கௌரவ அமைச்சர் அவர்களே, நாங்கள் எங்களுடைய சமாதான கதவுகள் எப்பொழுதும் திறந்திருக்கிறது. நாங்கள் உங்களுக்கு அன்றைக்கும் சொன்னோம், இன்றைக்கும் சொல்கிறோம், நாங்கள் இந்த நேரமும் தயாராக இருக்கிறோம். கௌரவ சம்பந்தன் அவர்கள் தலைமையில் அடைக்கலநாதன், சித்தார்த்தன் மற்றும் எங்களுடைய கட்சியின் தலைவர் சீனாதி ராஜா உட்பட கடந்த 2020 எங்களுடைய தீர்வு திட்டத்தை கூட உங்களுடைய அரசியல் நிர்ணய குழுவுக்கு முன்னால் சமர்ப்பித்திருக்கிறோம். கௌரவ கஜேந்திரகுமார் அவர்களும் தன்னுடைய தீர்வு திட்டத்தை சமர்ப்பித்திருக்கிறார். நாங்கள் இப்பொழுதும் ஒரு சமஸ்டி அடிப்படையில் பேசுவதற்கு தயாராக இருக்கிறோம். கதவை திறவுங்கள், பேசுவோம்.